సమంతచక్రవాళీషు అట్టాగచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గుముఖదం ధమ్మశ్రవణకాలో అయం పదంతా ధమ్మశ్రవణకాలో అయం పదంతా ధమ్మశ్రవణకాలో అయం పదంతా నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఇతి అచ్చత్తం వాకాయే కాయానుపస్సీ విహరతి బహిద్దవాకాయే కాయానుపస్సీ విహరతి అజ్జత్త బహిద్దవాకాయే కాయానుపస్సీ విహరతి సముదయ ధమ్మానుపస్సీవా కాయస్మిన్ విహరతి వయ ధమ్మానుపస్సీవా కాయస్మిన్ విహరతి సముదయ వయ ధమ్మానుపస్సీవా కాయస్మిన్ విహరతి అత్తికాయోతి వాపనస్ సతిపచ్చు పట్టితా హోతి యావదేవ జ్ఞానమత్తాయ పతిస్సతి మంతాయ అనిశ్చితో చ విహరతి నచ కించి లోకే ఉపాదియతి ఏవంపి భిక్కవే భిక్కు కాయే కాయానుపస్సీ విహరతీతి. ఉతుమ్ బుద్ధ రత్నేటు మాగే నమస్కారేవా. శ్రీ సద్ధర్మ రత్నేటు మాగే నమస్కారేవేవా. ఆరి మహాసంఘ రత్నేటు మాగే నమస్కారేవేవా. ఇవాగే మామి ఉతుమ్ ఆరి భూమిటి భీకలావు మాగే గురు పియానన్ వహన్సే వన అవసరాయి అతి గౌరవనీయ భద్రగమానంది సిరి స్వామి నహాసిరి నమస్కార కర్మి అవసరాయి. ఇవాగే మాగే గురు భిక్షుని మహాశైలావన నెవగల లోకు తెరిని మహాశైలా నెవగల మేహిని ఆరామే శిలువము లోకు తెరిని మహాశైలా నమస్కార కర్మి అవసరాయి. శ్రద్ధా బుద్ధి సంపన్న కారుణిక పింగతుని మే పింగతుం అది దినేది సహభాగి వెన్నే మే పశ్చుని ధర్మ దేశనావటై బదాద దినేది పవత్తాగిని అని దేశనామాలవి పశ్చున ధర్మ దేశనావటై అది దినేది సహభాగి వెన్నే మెహిని నహాన్సే పహుగ్య దేశనావళిది మొనాద కథా కరే కెలి ఇతామాత్మ కెటియే మతక్కరన్న అవి పలివిని దవసే దిమ లోక సూత్రే దేశనా కర్లా ఎతనిది అపి బెలువ మే లోకే దుఃఖై కేన కత్ మే ఆయతన హాయతుని హదల దున్న లోకే అక్తులై అపి జీవత్తెన్ని అపి లోకే లోకే కిల బాహిరిన్ దయా కేవట బాహిర తీన దయాక్ నేవి మెన్ మే ఆయతన హాయ నిసామై మట దుఃఖ సకస్సల తీయన్ని మే ఆయతన హాయ నిసామై మట మే సంసార సకస్సల తీయన్ని ఓ విధియట అపి మే దుఃఖ హట గన్న తనక్ జీవత్ వేనా కిల కరాన్ని మొనాది మే విధియట మే లోకే కేన ఇక హోయా గండ ఉత్సాహ కరా తోట అపట లోక హాయక్ తిమున రూప లోకే శబ్ద లోకే గంధ లోకే రసలోకే స్పర్శలోకే సితుంలోకి ఇట్లా ఇదియట మెన్న మే లోకి ఇలా పీతాగి నిటిపో ఎక్కక్ నే మే హయాక్ హది హది నిరుద్ధైన హయాక్ కీలా అపి యమ్ అవబోధికట ఆవా. ఎందుకంటే మెన్న మే ఇంద్రియ ధర్మ నిసా ఇంద్రియ నిసా ఇంద్రియ ధర్మ నేమే ఆయతన ఏమనెత్నం మే పంచ ఇంద్రియ నిసా అపి యోగ హతరకట అహు వినా కీలా అపి తీరం గత్త కామోగ భావోగ అవిద్యోగ తిట్టియోగ అపి సాకచ్చా కరమేవా. ఇప్పుడు మీ దుఃఖ కియనే హటగాన్ని మీ జీవితే దుఃఖ హటగాన్ని భవే హటగాన్ని మీ సీలు దుఃఖ హటగాన్ని వెళ్ళి మీ పంచ ఇంద్రియం పిలిబంద అవబోధ్యక్ నేతు మీ పంచ ఇంద్రియ అంటే లేవైన పంచ కామ్యం అల్లగత్తాం కిలపి తీరం గత్త ఏమైనా మేకేం గెలవెన్ని కోమది కీలా అపి దేం హోయాండు పటంగా ఎదకొట అపి బుద్ధజానన్ వహన్సే విసిన్ మే పంచ ఇంద్రియంగేం గెలవెంటు దుఃఖేం గెలవీమి సదా భావితాకరండ అప్పట ఉపదేశ తీలు తీన మీ పంచ ఇంద్రియ హోయాగ్ని అంటూ ఉత్సాహకర మనో అది మీ పంచ ఇంద్రియ శ్రద్ధ వీర్య సతి సమాధి ప్రజ్ఞ కేంద్రిక. ఎదకొట మే దుఃఖ లోకే దుఃఖాయి కీలా లోకే దుఃఖాయి కీలా ఎంకెన్ కూడా తేరెన కొటమా అన్ని ఆడ శ్రద్ధ వక్యతీ నా బుద్ధ ధమ్మ సంఘ అని త్రివిరత్నే గనే මේ දුකෙන් ගැලවෙන්න ඕන කියලා. ගැලවීම සඳහා උපකාර කරන්නා වූ මේ ධර්මයේ දේශනා කරන්නා වූ සංඝයා. එතකොට මේ ධර්මයේ සහ සංඝයා ඇති කළා වූ බිහි කළා වූ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එතකොට මේ ලෝකේ දුකයි කියලා තේරනත් එක්ක යාට ඇති වෙනා වීරිය, මහා වීරියක් ඇති වෙනවා. මොකක් සඳහාද? වෙනදා රැකී රක්ෂා කරන්න, මිල මුදල් හම්බ කරන්න, නොයෙක් දේවල් වලට වීරිය කරපු මෙයාට දැන් වීරියක් ඇති වෙලා තියෙනවා. මේ සසර දුකෙන් මිදීම සඳහා, නිවන් දැකීම සඳහා වීරියක් ඇති වෙනවා, වීරින්ද්‍රිය ඇති වෙනවා. අන්න ඊට පස්සේ අපි දෙවෙනි දේශනාවෙදි පටන් ගත්තා තුන්වෙනි ඉන්ද්‍රිය සති, සිහිය. එතකොට මේ සිහිය කියන ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය ඇති කර ගැනීම සතා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සතර සතිපට්ඨානය ඇතුළත් වූ මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා මාලාව තමයි අපි මේ කරගෙන යන්න උත්සාහ කරේ. එතකොට සතිය පිහිටා ගත්ත, දැන් අපි මේ කායानुපස්සනා කොටස කරන්න ගත්තේ. එතකොට මේ කායानुපස්සනා භාවනා 14ක්, කමඨාන 14ක් තියෙන එකේ පළවෙනි කමඨාන ආනාපාන සතිය මුල් කරගෙන තමයි අපි දෙවෙනි දේශනාව පැවැත්වුවේ. එතකොට ආනාපාන සතියේ එක එක මට්ටම් අපි සාකච්ඡා කළා. එතකොට අපි ආනාපාන සතියේ මුලින්ම කොහොමද පටන් ගන්න කියලා බැලුවා. ආස්වාස ප්‍රාස්වාසය අඳුරගත්තා. ඊළඟට එක දිග කෙටි බව අඳුරගත්තා. ඊළඟට මුල මැද අග බලමින් කය සබ්බකාය පරිසංවේදී විදිහට අපි බොහෝ විස්තර කරා. විස්තර මේ ඉන්නාසි නැවත නැවත ඒක මතක් කරන්න යන්නේ, මොකද ඒක දීර්ඝ දේශනාවක් වෙන නිසා නැවත. එතකොට ওই විදිහට බලාගෙන යනකොට අපි හතරවෙනි දේශනාව, ගිය සතිය කරපු දේශනාවදී අපි සාකච්ඡා කළා මෙතනදී කොහොමද ඉන්ද්‍රිය ධර්ම ඇති වෙන්නේ කියලා. එතකොට අපි දැක්කා, අපි සාකච්ඡා කරනකොට අපි තේරුම් ගත්තා මෙන්න මේ සති ඉන්ද්‍රිය ටික 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 වැඩි වෙනවා. සිහිය වැඩි වෙනවා මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණට. එන්න එන්නම වැඩි වෙනවා. වැඩි වෙනවත් එක්ක මොකද වෙන්නේ? අපිට දැන් මේ අවසාන කොටසට එනකොට, ඔය ආස්වාස ප්‍රාස්වාස සංසිඳන ස්වභාවයට එනකොට අපේ මේ ප්‍රීති සුඛ කියන ඒවා ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියලා අපි කිව්වා. ප්‍රීතිය කියලා කියන්නේ සිතේ සැහැල්ලු බව, සුඛය කියලා කියන්නේ කයේ සැහැල්ලුව. මේක ප්‍රකට වෙන්න පටන් ගන්න. එතකොට ඔන්න විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ලක්ෂණ පහ ඇති වෙනවා. එහෙම නැත්නම් මේ පළවෙනි ධානයේ ලක්ෂණ ටික ඇති වෙනවා. සමාධිය කියන එකේ ලක්ෂණ ටික ඇති වෙනවා. ඊළඟට මොකද කරන්නේ? අපි කිව්වා මෙතනදී අපිට ඕනනම් මේක හරවන්න පුළුවන් විදර්ශනාවට. එහෙම නැත්නම් සමතේට හරවන්න පුළුවන් කියලා. එතකොට සමතේට හරවනකොට අපි මොකද කරන්නේ? විතක්ක විචාර කියන මේ ලක්ෂණ දෙක අතහරිනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ සහ ඒකේ ලක්ෂණ සංසිද්ධිලා කියලා දකින්නව මේ ලක්ෂණ ටික බලන එක අතහරිනවා. අතහැරලා ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණ තුන අල්ලගෙන දෙවෙනි ධානයට යනවා. ඒක බුදුජානනස් දේශනා කරනවා. බුදුජානනස් දේශනා කරනවා ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත වූ දෙවෙනි ධානයට සමවැදලා ජීවත් වෙනවා කියලා. ජීවත් වෙනා කියන්නේ ඒ කාලය ගත කරනවා කියලා. මේ සමතේ පැත්තේ යනකොට ඊළඟට අපිට මේ දැන් මේ විතක් විචාර අතහැරලා ප්‍රීතිසුඛ ඒකාග්‍රතා තුන අල්ලාගෙන ඒකට සිත යොමු කරගෙන ඉන්නකොට අපට දැන් දෙයක් තමයි මේ ප්‍රීතිය කියන එකට තියෙන අගේ අඩු වෙලා යනවා. නැත්තම් ඒකත් අවශ්‍යතාවයක් නැහැ. ඒක ගොරෝසුයි කියලා දැන්න අනිත් දෙකට සාපේක්ෂව. එතකොට අපි ඊළඟට මොකද කරන්නේ? මේ ප්‍රීතිය කියන එක අතහැරලා සිතේ සැහැල්ලු බවට දැනින්නේ ওই ප්‍රීතිය කියන එක අතහැරලා කයේ සැහැල්ලු බවයි ඒකාග්‍රතාවය තියෙන සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධානයට සිත සමවදලා සිටිනවා. උට මේ කයේ බොහොම වර අඩුයි වගේ දැනෙනවා, පයක් නෑ වගේ දැනෙනවා, කය වේදනා හැම වෙලාවට දැනින්නේ නෑ. ඒ වෙයි කයේ තියෙන බව දැනෙනවා. ඊළඟට මොකද කරන්නේ? මේකෙත් ටිකක් කියලා ඉන්නකොට මෙයා මොකද කරන්නේ? දැන් මේ සුඛය කියන එකේ අවශ්‍යතාවයක් නෑ. මේක තුල හිත පිහිටා ගැනීමේ ඌමනාවක් නෑ වගේ, ඊට වඩා හොඳයි මේකත් දකින්න නැතුව උපේක්ෂාවෙන් ඉන්න එක කියලා හිතලා මොකද කරන්නේ? මේ සුඛය බලන එකත් අතහැරලා එයා සිත ඒකාග්‍රතාවයේ පවත්වාගෙන හතරවෙනි ධානය තුළ සිත පවත්වාගෙන ඉන්නේ. එතකොට සමතේ විදිහට ධාන හතරට යන්නේ ওই විදිහට. එතකොට එතනින් එහාට තමයි අරූප ධාන තියෙන්නේ. එතකොට අරූප ධාන වලට යනවනේ, ඒක යන විදිහ වෙනස් විදිහකට යන්න ඕනේ. ආකාසන්නං ඡායතෙන්ද යන විදිහවල් තියෙනවා. නමුත් ඒක අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. එතකොට සමතේ පැත්තේ යනවනේ උපේක්ෂාව කියන ස්ථානෙට. උපේක්ෂාව කියන ස්ථානෙට ආපුවාම අපිට මේ ලෝකේ පවතින හැම දෙයක්ම උපේක්ෂාවෙන් දැකීමේ හැකියාවක් ඇති වෙනවා. එතකොට ඔන්න යාට සමාධිය හොඳටම ප්‍රබලයි. හොඳ ප්‍රබල සමාධියක් මේ හතරෙන් ධානය කියලා කියන්නේ හොඳම ප්‍රබල සමාධි ස්වභාවයක් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා යම් කෙනෙකුට අවශ්‍ය නම් අරූප ධානය උපදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව පුබ්බේ නිවාසානුසුති ඥානෙ, දිබ්බචක්කු, දිබ්බසෝත ආදී සියල්ල එතනින් එහාට තමන්ට අවශ්‍ය නම් සමාධිය පැත්තෙන් ගිහිල්ලා ලබා ගන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔබට මේ මේවා ලබලා දෙන්න ක්‍රමයේ කියලා දෙන්න නෙවෙයි. ඒවා ආම්බෙන් සමහරටක අපි ඒ කාලේ ඒවට යොමු කරනකොට යම් කෙනෙකුට මේවා ගැන ආසාවක් ඇතිලා ඒවා ඔස්සේම යන ස්වභාවයක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට අපිට මේ නිවන් දකින්න කියන එක අතහැරෙන්න පුළුවන්. නමුත් සමහර විටක යම් කෙනෙක්ගේ සමාධිය ගොඩාක් ප්‍රබලම නම් මේ විදිහට ගිහිල්ලා එයා මේ දිබ්බ චක්කෝ දිබ්බ සෝත ඇති කරගෙන උබ්බේ නිවාසානුසඥාණේ වගේ දේවල් නැති කරගෙන මෙයා මේ සසර ආපු ගමන තමන්ගේ ගමන දැකලා අනිත් අය සසර මේ අපායේ වැටෙමින් තිරිසන් ලෝකවල වැටෙමින් ප්‍රේත ලෝකවල වැටෙමින් මේ එන විදිය දැකලා තමන්ගේ ජීවිතය දැකලා ඒවා ගැන මොකද්ද මේ දුක කියලා අන්න ඒ විදියට දුක තේරුම් අරගෙන එයා මේ ධර්ම මාර්ගයට හැරිලා මේ සසර කොච්චර ගියත් මෙහෙමද මේ සසර කියලා සසර බය දකින්නවා කියන එක දකින්න හැකියාව තියෙනවා. ඊළඟට දිබ්බසෝත දිබ්බචක්කු එනකොට ඇති වෙනකොට ඒගොල්ලොන්ට දකින්නවා මේ මේ අපිට ඇහැට නොපෙනෙන මේ සියුමු සත්වයන් ප්‍රේතීන් වගේ සත්වයෝ. එතකොට ඒගොල්ලෝ දුක් විඳින විදිය ඒගොල්ලෝ සමහරට ඒගොල්ලෝ ජීවිත කතා කියනකොට ඒ වගේ ඒවා දැකලා කතා අහලා ඒ වගේමුත් මේ සංසාරේ කියනක මෙච්චර දුකයිද කියලා ඒ විදිහට කලකිරීමක් ඇති වෙලා ඒ ප්‍රබල සමාධියකින් දුක කියන එක ඒ ආකාරයට අඳුරගෙන එහෙමත් ධර්ම මාර්ගයට හැරෙන්න පුළුවන්. හැබැයි අපි යම් විදිහකින් මේ ක්‍රමයේ හොඳයි කියලා වෙලා අපේ සමාධිය එච්චර ප්‍රබල නැත්නම් සමහර සසර බොහෝ සමාධිය පුරුදු කරපු පිරිස ඉන්නවා. අපි සංසාරයේ මේ ගමන අවසන් කරන්න නැත්නම් මේ නිවන් දකින්න වැඩේ පටන් ගත්තේ මේ ජීවිතේදී නෙමෙයි. අපි හිතුවට අපි සංසාරේ ගොඩාක් සැරයක් උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒ උත්සාහයේ යම් යම් දෝෂ හෝ යම් යම් උනන්දු අඩුවීම් හෝ හේතු කරගෙන අපට ඒක අවසන් කරගන්න බැරි වෙලා තියෙනවා. එhmenනම් අපි දැන් මේ සැරේ සමාධිය ප්‍රබල කෙනෙකුට විතරයි ওই කතාව කිව්වේ. සමාධිය ඒ තරම් ප්‍රබල නැත්නම් ඔය දිබ්බචක්කු දිබ්බසෝතවත් ඒවා හොයන්නවට යන්න නෙවෙයි බුදු කෙනෙක්ගේ දේශනාව තියෙන නිවන් දකින්න කියන එක. ඒවා සමහරට ඔබ මේ සතර අපාය දොරටුවත් අහගත්ත සෝවන් ඵලයටත් පත් වුණාට පස්සේ සමහරට ඔබට මේ විදර්ශනාව තුළින් ලැබෙන්න පුළුවන්. විදර්ශනාවෙන් උත් සමාධි ලැබෙනවා. එතකොට ඒ සමාධි වලින් උත් සමහරටක බලාපොරොත්තු නොවුණත් ඒ සඳහා උත්සාහ නොකරත් ඔය සමාධිය ලැබෙන්නා වූ බොහෝ දේවල් ලැබෙන්න පවා පුළුවන්. නමුත් අපි කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නිවන හැර. එහෙමනම් ඔය විදිහට සමතේ පැත්තෙන් කොහොමද ගිහිල්ලා ඒක නිවනට අරවා ගන්න කියලා මේ ඉන්නාස විස්තර කරා. ඊළඟට විදර්ශනා පැත්තෙන් අරවනකොට අපි කිව්වේ මොකද්ද? දැන් ආනාපාන සති විදර්ශනා කරනකොට එතනින් එහාට වේදනානුපස්සනාවට යනවා. අපි ඔය කතා කරපු කොටසෙන් එහාට එතකොට අපි වේදනානුපස්සනාව නෙවෙයි දැන් මෙතන කායනුපස්සනා කොටස විතරයි කරන්නේ. මේ මූල කොටසේදී කායනුපස්සනාවෙන් පස්සේ මේ අපි වේදනානුපස්සනාව වෙනම කරන සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන ආකාරයට සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සති භාවිත කරලා තියෙන්නේ මෙන්න මේ කායනුපස්සනාව කොටස සඳහා පමණයි. ඒක නිසා අපි එතනින් මේ කායනුපස්සනාව කොටසින් ආනාපාන සති කොටස නතර කරනවා. එතනින් එහාට අපි තව දුරටත් මේ කායනුපස්සනාවේ දේශනා කරන්නා වූ ඒ කමඨහං දිගට යනවා. දැන් 14න් පළවෙනි එක තමයි කරේ. තව 13ක් තියෙනවා. එතකොට ඔය විදර්ශනා කරනකොට දැන් අපි මේ වෙලාවේදී දැන් ඔන්න අපේ ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරන්නේ. එතකොට ශ්‍රද්ධා, වීරය, දැන් සතිය ඇති කරගත්ත සතිපට්ඨානෙ තුලින් සති සමාධියත් ඇති කරගත්තා. එතකොට දැන් මේ ප්‍රඥා ඉන්ද්‍රිය ඇති කර ගැනීම සඳහා සමාධි ඉන්ද්‍රියත් ඇති කරගෙන තියෙන මේ වෙනකොට මේක වැඩුවනම් ওই මට්ටමට එනකොට සමාධි ඉන්ද්‍රියකුත් ඇති වෙලා තියෙනවා. එතකොට මෙතනින් ප්‍රඥා ඉන්ද්‍රිය ඇති කර ගැනීම සඳහා අපි මෙන්න මේ විදර්ශනාව කියන එක ආරම්භ කරන්න ඕනේ. විදර්ශනාව කියලා කියන්නේ මොකද්ද? විදර්ශනාව කියලා කියන්නේ විමසලා බලන ස්වභාවය. ඇත්ත ඇති හැටි විමස විමස බලන ස්වභාවය. එතකොට අපි එහෙනම් මේ ආස්වාස ප්‍රාසස අරමුණ මේක දිහා බලාගෙන මේ කය පිළිබඳ මෙතනදී විශේෂයෙන් කායනුපස්සනාව ගැන කතා කරන නිසා මෙහි ඉන්නාසේ මේ කය ගැන කතා කරන්නේ. මේ කය පිළිබඳ අවබෝධ කරගන්න උත්සාහ කරන අපි හැම භාවනාවක් අවසානයේදීම සුළුෙන් හෝ විදර්ශනාවක් කතා කරා. කොහොමද මේ විදර්ශනා කරන්නේ කියලා. මේ විදර්ශනා කරනකොට අපිට හරිම මේක මෙහෙමම හිතන්න මෙහෙනින්නහස හිතන විදිහට හිතන්න කියලා අපි කියන්නේ නැහැ. මොකද එක එක්කෙනාට මේක මීට වඩා ගැඹුරින් තේරෙන්නත් පුළුවන්. එයාට ඒ ධර්ම කරුණු තේරිච්ච ස්වභාවය අනුව මේ ආස්වාස ප්‍රාස්වාසයේ එයා එක එක ආකාරවලට නොයෙකුත් ආකාරවලට සුදර්ශනා ඥාන ලබා ගැනීම සඳහා පාවිච්චි කරන වෙන්න පුළුවන්. නමුත් උපකාරයක් විදිහට බලන එක එක ක්‍රමයක් තමයි මෙහින්නාසික ප්‍රඥා මට්ටමින් හැටියට මේ විස්තර කරන්නේ. එතකොට එහෙමනම් අපි දැන් අද මාතෘකා කරගත්තෙත් මේ ආනපන සතිය අවසානයේදී. ඒ වගේම හැම භාවනාවක් අවසානයේ, මේ කමඨහනක අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අජත්තං වා කාය කායනුපස්සී විහෙරති, ඔය විදිහට විස්තර කරන ගාථාව තමයි මාතෘකා කරගත්තේ. ඒතර මෙතනදී කියනවා අතිකායෝති වාපනස්ස සතිත චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තයි කියලා විස්තර කරනවා. ඒතර මෙයාට තේරෙන එකක් තියෙනවා, කයක් කියලා එකක් නම් තියෙනවා. අන්න ඒක තමයි යාට තේරෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මම කය කියලා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන හිටියා. මගේ කය මේක මෙහිමයි, මේකේ පණක් තියෙනවා. ඔය විදිහට ගොඩක් දේවල් හිතාන හිටියා. දැන් මෙයාට මේ භාවනා කරනකොට නම් තේරෙන්නේ, මේ ආනපාන සතිය බලනකොට යාට තේරෙන්නේ මොකද්ද? මේ හුස්ම හැම් වෙලා මිහලට පහලට හෙරන නතර කරන්නේ නැතුව මහා දුකකින්, මේ ආස්වාස කර දුකකින්, ප්‍රාස්වාස කර දුකකින් පෙළෙන මේ හුස්ම රැල්ලකින්, ඉතාම සුළු හුස්ම රැල්ලකින් නඩත්තු වෙන කයක් තියෙනවා. මෙන්න මේක මම කරනවත් නෙමෙයි, මේක ඉබේ සිදු වෙන දෙයක්. ඔය විදිහට මේ අනිත්‍ය ස්වභාවයේ, කයි අනිත්‍ය ස්වභාවයේ, අනාත්ම ස්වභාවයේ කියන එක යම් ප්‍රමාණයකට මෙන්න මේ ආස්වාස් ප්‍රාස්වාස් දිහා බලාගෙන ඉන්න කෙනාට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපි කිව්වා මේක අනුපස්සන, අනුපස්සන කාය, අනුපස්සන වේදනා, අනුපස්සන නේද? අනුපස්සනාව කියලා කියන්නේ මොකද්ද? මේ අනුපස්සනාව කියලා කියන්නේ, අනුපස්සනාව කියන එක අපි දෙවෙනි දේශනාවේදී විස්තර කරමු, ඉන්නත් නැවත මතක් කරන්න. අනුපස්සනාව කියලා කියන්නේ අපි නිකම් බලන විදිහට නෙවෙයි. කය කියන එක දිහා නිකම් අපි බැලුවනේ. ඒ නිකම් බැලුවා කියලා අපි කෙලෙස් අඩුුනේ නැහනේ. අපි නිවන් දැක්කේ නැහනේ. එහෙමනම් නිවන් දකින්න එහෙම බලලා හරියන්නේ නැහැ. අපි ඊට වඩා ප්‍රඥාව පාවිච්චි කරලා සියුම්ව ගැඹුරින් බලනවා. අන්න ඒකට තමයි අනුපස්සනාව කියලා කියන්නේ. එතකොට මේ සප්තානුපස්සනාව කියලා කියන අනුපස්සනා හතක් තියෙනවා. කියන්නේ මේ විදිහට සියුම්ම ගැඹුරින් ප්‍රඥා ඉන්ද්‍රිය පාවිච්චි කරලා, ප්‍රඥාව පාවිච්චි කරලා. ඒකට අපි මේ ඉස්සල්ලා මේ සමාධියක් ඇති කරගත්තේ ඇයි? අපිට නීවරණ ධර්ම වලින් අපේ හිත කරදර කරද්දී අපිට මේ ප්‍රඥාව කියන එක ඇති කරගන්න බෑ. ඒක නිසා අපි පළමුවෙන්ම කරගන්න ඕන එක තමයි මොකද්ද? මෙන්න මේ නීවරණ ධර්ම ඈත් කරගන්න එක. නීවරණ ධර්ම ඈත් කර ගැනීම සඳහා තමයි අපි මේ සමාධිය පාවිච්චි කරේ. ඒතර මෙන්න මේ සමාධියක් ඇති කරගත්ත අපි ඔන්න දැන් ප්‍රඥාවට එනවා. ඒතර මොනවද මේ අනුපස්සනා හත කියලා අපි බලමු. අනිච්චානුපස්සනාව, අසුභානුපස්සනාව, අනත්තානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, පටිනිසග්ගානුපස්සනාව. ඔන්න අනුපස්සනා කියන්නේ මේ විදිහට බලනවා. මේ කය දිහා ඔන්න ඔය ආකාරයට බලනවා. එතකොට අපි යම් ප්‍රමාණයකට මේ අනිච්චානුපස්සනාව වැඩුණා කියලා හිතන අපි මේව දැන් මේ ආස්වාස් ප්‍රාස්වාස් අනිත්‍ය දකින්නකොට මේ එන පොඩි හුලන් රැල්ලකුත් ආපහු පිට වෙන හුලන් රැල්ලකුත් නඩත් වෙනවා. අපි දැක්කනේ මුළු කයම ආස්වාස් කරන ප්‍රාස්වාස් කරන කියලා අර මුල කොටසේදී. මේ හුස්මත් එක් මේ අපි නහයෙන් ආස්වාස් ප්‍රාස්වාස් කරාට මුළු කයේම සිදු වෙන වෙනස අපි බැලුවානේ. එතකොට අපිට තේරෙන මුළු කයම ආස්වාස කරන ප්‍රාස්වාස කරනවා මෙන්න මේ විදිහට දකිනකොට මේ අනිත්‍ය ස්වභාවය, ආස්වාස ප්‍රාස්වාසයේ අනිත්‍ය දකින්නත් එක්කම මෙයාට මේ කය අනිත්‍යත් මේ වගේ නේද කියලා යටි යම් ප්‍රමාණයකට වැඩෙනවා. එතකොට අපි තව දුරටත් මේ අනිච්ච අනිච්චානුපස්සනාව වැඩෙන විදිහට කය දිහා මේ කොහොමද බලන්නේ කියලා තවත් ටිකක් කතා කරමු. ඊළඟට අපි මේ අනත්තානුපස්සනාව කියන එක සෑහෙන දුරට මේකෙන් වැඩෙනවා. කොහොමද? අපි දැක්ක මේ ආස්වාස ප්‍රාස්වාසය මම කරන දෙයක් නෙවෙයි. මේ ස්වභාව ධර්මයට අයිති වූ දෙයක්. මේ මගේ කිව්ව හුස්ම එළියට යනකොට අනුන්ගේ වෙලා ස්වභාව ධර්මයට අයිති වෙලා. ඔය විදිහට දකින්නකොට මේ අනත්තානුපස්සනාවත් යම් ප්‍රමාණයකට මේ ආස්වාස ප්‍රාසත්තෙත් වෙන්න අනිත්‍යවත් වඩන්න පුළුවන්. දුක්ඛානුපස්සනාව වුණත් අපි කිව්වනේ හුස්ම ගත්තත් දුකයි, පිට කරත් දුකයි කියලා. ඔය විදිහට ඒ අනුපස්සනාවත් මේ විදිහට වැඩෙනවා. එතකොට අනිත් භාවනාවලදී අපි අනිත් අනුපස්සනා ටිකක් තවදුරට විස්තර කරමු. එහෙමනම් ඔන්න ඔය විදිහට මේ අනුපස්සනා හත, සප්තානුපස්සනාව මෙන්න මේ විදිහට වැඩෙනවා. මෙන්න මේකෙන් අපි මේ කරගෙන යනකොට එතකොට සමුදය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති කියලා බුදුරජාණන් දේශනා කරා. ඒතර මේකත් අපි ඉදිරියේදී භාවනාවලදී තව ගොඩාක් විස්තර වෙන එකක් තියෙනවා. ඒ කොටසේදී නොකරන කොටස මෙහින්නාසි මේ මට්ටමින් චුට්ටක් කරගෙන යන්න. මොකද අපිට පැයකදී ලොකුවට මේක විස්තර කරන්න බැරි නිසා එක එක හැම කමටහනක්ෙදීම මෙහින්නාසි මේ අනුපස්සනාවකින් කොටසක් නැත්තම් මේ විදර්ශනාවෙන් කොටසක් මේ කතා කරනවා. ඒකට තමන්ට මේක හිතන්න හැකියාව තියෙනවා. ඒකට අද දවසේදී අපි මේ සමුදය වය ධම්මානුපස්සීවා කියන එක විස්තර කරමු. එතකොට අපි ගිය දේශනාවදී යම් තරමකට කතා කරා සමුදේ ධම්මාන පස්සීවා වාය ධම්මාන පස්සීවා කියන එක. සමුදේ උනේ කොහොමද? කය හැදුනේ කොහොමද කියලා අපි විස්තර කරා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආහාර සමුදයෝ රූප සමුදයෝ කියලා. මේ ආහාර නිසා තමයි රූපය හැදෙන්නේ කියලා. අපි දැක්කා මේ රූපේ පටන් ගන්නේ කොහොමද කියලා අපි ගිය සතියේ කතා කරා. මෙන්නස ඒක නැවත කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ ආහාර වර්ග හතරකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ මේ ආහාර අපි ඉදිරියේදී තව ගොඩක් විස්තර කරමු. කබලින්කාර ආහාර කියලා කියන්නේ මේ කන බොන ආහාර කියන එක. එතකොට මෙන්න මේ කොටස අපි දැන් අද දිනේදී සෑහෙන විස්තර කරන්න බලමු. එතකොට මේ රූප සමුද්ද රූපේ වෙනස් වීම මේ තවත් ආකාරකින් විස්තර කරනවා. කර්මචිත්ත ඍතු ආහාර. මෙන්න මේවා නිසා මේ රූපේ වෙනස් වෙනවා කියලා අපි ගිය සතියේදී චුට්ටක් කතා කරා. කොහොමද මේ රූපය කියන එක, මේ කය කියන එක, මේ කර්මයේ අනුව, චිත්තයේ අනුව, ඍතු අනුව, ආහාරය අනුව වෙනස් වෙන්නේ කොහොමද කියලාත් අපි කතා කරා. එමනම් අපි මේ ආහාර හතරේ කබලින්කාර ආහාර නැත්තම් මේ කන බොන දේවල් පිළිබඳව, කන බොන දේවල් වලින් කය හැදෙන්නේ කොහොමද කියලා අපි කතා කරන්න උත්සාහ කරමු. එතකොට අපි මේ ආස්වාස ප්‍රාස්වාස දිහා බලන්නකොට දැක්කා මේ වාතය කියන එක හැම වෙලාවෙම මාරු වෙනවා, මාරු වෙනවා, මාරු වෙනවා. මගේ ළඟ තියෙන වෙලාවට දැන් මම කියනකොට මේ මම කියන කෙනා නැත්තම් මගේ කය කියන එක ඇදිලා තියෙන ඝන ද්‍රව වායු කියන එක ඉන්නේ මේ ලෝකේ යමක් හැදිලා තියනවා නම් අපි සාමාන්‍ය දැනීම, මේක බොහොම සාමාන්‍ය දැනීම, හැම එකකම මොකක්ද තියෙන්නේ? ඝන ද්‍රව වායු කියන එක. ඕක මිශ්‍රණයක් මේ ලෝකේ තියෙන හැමදේම. එහෙමනම් මේ කය කියන එකත් මේ ඝන ද්‍රව වායු කියන එකක මිශ්‍රණයක්. ඒ වගේ එක එක අනුපාත වලට හැදෙනකොට ඒවා එක එක විදිහට ද්‍රව වැඩි ඒවා තියෙනවා, ඝන වැඩි ඒවා තියෙනවා, වායු වැඩි ඒවා තියෙනවා, ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට මේක මං හිතන්නේ හැමෝම දන්න දෙයක් නෙමෙයි. ඝන ද්‍රව වායු ලෝකෙ සියල්ල හැදලා තියෙනවා කියන එක. එහෙමනම් අපි දැක්කා මේ වායු කියන එක හැම වෙලාවකම මාරු වෙනවා කියලා. ඒ කියන්නේ මගේ කියලා පවතින වායුවක් නෑ. මේ මම කියලා, මගේ කියලා හිතාගෙන ඉන්නේ මේ කයේ මේ වායු කොටස හැම වෙලාවෙම නිතර නිතර මාරු වෙනවා, චක්‍රයක ගමන් කරනවා. එළියේ තියෙන පිරිසුදු වාතය ඇතුළට ගන්නවා, ඇතුළේ තියෙන ඔක්කොම අපිරිසුදු දේවල් ඔක්කොම හුළඟක් හමනවා වගේ ඔක්කොම ටික අරගෙන ප්‍රාශ්වාසය විදිහට එළියට යනවා. කාබන් ඩයොක්සයිඩ් යුත් එකතු කරගෙන ආයෙත් එළියේ තියෙන පිරිසුදු වාතය ඇතුළට ගන්නවා, ඇතුළට අරගෙන, ඇතුළේ මේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙනා වූ ඒ අපිරිසුදු දේවල් සියල්ලම එළියට තල්ලු කරගෙන හුළඟක් හමනවා වගේ මෙන්න මේක එළියට යනවා. එහෙනම් හැම වෙලාවෙම මාරු වෙන හුළඟක් චක්‍රයක ගමන් කරන එකක් කියලා කිව්වා. ඒ වගේම අපි දැක්කා මේ වාතය කියන එක හැමෝටම පොදු එකක් ලැබි මෙයා කතා කරා. එතකොට ඔන්න වාතයේ චක්‍රයක ගමන් කරන එකක්. එතකොට ඒ චක්‍රයේ එක පුරුකක් තමයි මේ මගේ ශරීරයේ තියෙන වාතය කියන කොටස කියලා අපි තේරුම් ගත්තා. ඊළඟට අපි බලමු ද්‍රව කියන කොටස. ජලය කියලා දීර්ඝ ජාති තියෙනවනේ අපි ශරීරයේ. අපි මොකද කරන්නේ? උදේ ඉඳලා හවස වෙනකම් මෙයාට වතුරක් කරනවා. බීම ජාති දෙනවා, වතුර පොවනවා. ඇයි මේ වතුර පොවන්නේ? මේක වතුර නැතුනත් පවත්වන්න බෑ. දවස් තුනක් ඉන්න බෑ මේ වතුර නැතුනත් එහෙම. ඒතර මේ වතුර මොකද වෙන්නේ? මේ වතුර ශරීරයට දැම්මට පස්සේ මේ ශරීරයේ තියෙන දේවල් අපිරිසුදු ජාති සෝදගෙන, අපි කිව්වා මේ මේ ක්‍රියාකාරී වෙනකොට මේකේ සෛල මැරෙනවා. ඒ අර පහනක් දැල්වෙනකොට ඒකේ පහනේ අර දැල්ලේ කළු පාටට කුඩු ඉතුරු වෙනවා වගේ, පිච්චිලා ඉතුරු වෙනවානේ කොටසක්, අඟුරු කොටසක් වගේ නේද? අන්න ඒ වගේ කයෙත් මේ සෛල මැරිලා ක්‍රියා කරනකොට මැරෙනේවා ඉතුරු වෙන අන්න ඒවා ටික හොදගෙන මූත්‍රා විදියට, දාඩිය විදියට, කබ්බ කඳුළු විදියට, සොටු විදියට මේ ශරීරෙන් එළියට ගැලවි ගැලවි දියර විදියට හොදගෙන යනවා. ඒත් අපි නිතර නිතර වතුර දාන්නilla තියෙන. මොකද මේ දාන වතුරෙන් මේ ශරීරයේ ලේ කියලා යම් කොටසක් ඒ තුලත් ඒ වතුර ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ගිහිල්ලා මේ ශරීරයේ තියෙන අපිරිසුදු දේවල් සෝදගෙන ශරීරෙන් එළියට පිටට යනවා. එතකොට අපි දන්නවා මේක කොයි ආකාරයෙන්ද පිටට යන්නේ කියලා. එතකොට ඒ පිටට ගිහපුවා මොකද වෙන්නේ? ඒ ආය ස්වභාවධර්ම ටික එකතු වෙනවා. ඒවා එකතු වෙලා වාෂ්ප වෙලා මොන ආකාරයෙන් හෝ නැවත උඩට ගිහිල්ලා වැහැලා ආපෝ මේක චක්‍රය කියනවා, ජල චක්‍රය. එතකොට මගේ ශරීරයේ වතුර කියලා මට දැන් මේ එළියෙන් ගත්ත වතුර මට නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. ඒක නවතින්නේ වාතය වගේමයි. දැන් අපි ඉස්සලා වාතයනේ දැක්කේ එනවා යනවා කියලා. දැන් අපි දන්නවා ජලයටත් මේක තමයි වෙන්නේ. මේකම තමයි ජලය, නැත්තම් ද්‍රව කියන જાතිය වෙන්නේ. මොකද්ද? බාහිරී තියෙන එක ඇතුළට එනවා, ටිකක් වෙලා තියෙනවා ආපහු එළියට යනවා. ආයෙත් ඇතුළට එනවා, ටිකක් වෙලා තියෙනවා එළියට යනවා. එහෙමනම් මේ ද්‍රව කියන එකත් චක්‍රක ගමන් කරනවා. ඒ චක්‍රයේ මේ ස්වභාව ධර්මයේ පවතින මේ චක්‍රයේ එක පුරුකක් විතරයි මගේ කය කියලා තමයි තේරෙනවා. එතකොට මම මගේ මගේ කියලා මේ රඳවාගන්නේ පොඩි වෙලාවකට තමයි මේ පවතින. ඒ කොටස මගේ කියන හැබැයි මගේ කිව් එක සූළු වෙලාවකින් නැවත ස්වභාව ධර්මයට එකතු වෙනවා. මේ ස්වභාව ධර්මයේ තියෙන වතුර හැමෝටම පොදු වුණු වතුර මේ මගේ කය තුලක් තියෙනවා. මට වෙන් වෙච්ච වතුරක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. එහෙනම් ස්වභාව ධර්මයේ කොටසක් කියන එක තමයි තේරෙනවා. මේ ජලය කියන එකත් චක්‍ර ගමන් කරන එක එක පුරුකක් තමයි මේ මගේ කියන කය කියලා යම් පමණකට තමන්ට තේරෙනවා. එතකොට ඊළඟට තියෙන ඝන කියන ස්වභාවයනේ. එතකොට අපි බලමු මේ ඝන කියන ස්වභාවය කොහොමද ඇදෙන්නේ කියලා. මේ කබලින් කාර ආහාර කියලා කිව්වා අපි ඒකට. එතකොට මේ අපි කිව්වා මේ චූටි කලලය කියන එක මේ අර ඉදිකටු තුඩක රැඳිච්ච තෙල් බිඳුවක් වගේ මේ පටන් ගත්ත මේ කලලේ ලොකු උනේ අම්මගේ ආහාර අම්මගේ ශරීරයේ ආහාර වලින් ඇදිච්ච ලේ වලින් තමයි පෙකණි වල හරහා ගිහිල්ලා ඔක්සිජනුත් එක්ක ගිහිල්ලා මෙයාට මේ අවශ්‍ය ආහාර කෑදෙන්නේ. ඒකෙන් තමයි කලලේ ලොකු වෙන්නේ. ඊට පස්සේ අපි එළියට ආවට පස්සේ අම්මගේ කිරි කියන එකෙන් මොකද වෙන්නේ? මේ ශරීරයේ මේ කොටස් ආපහු 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 ඇදෙනවා. එතකොට මේ කොටස් වලට මොකද වෙන්නේ? ඇයි මේ අර වතුර වගේ වතුර එළියට යනවා වගේම මේ ශරීරයේ ඝන කියන කොටස් වලට මොකද වෙන්නේ? කෙස් හැලිලා 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 බිමට වැටිලා පස් වෙලා යනවා. ලොම් මේ වගේ හැම කියන එකත් පොතු පොතු ගැලවි ගැලවි අපිට නොපෙනී හැමදාම පොතු පොතු ගැලවි 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 මේ පොළොවට පස් වෙවි යනවා. නිය පොතු ඔය විදිහට කෙස් ලොම් නිය කියන මේ සම කියනවා ගැලවි 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 පොතු හැලි හැලි මෙන්න මේ පොළොවට පස් වෙවි යනවා. ඒ විතරක් නෙවෙයි මේ ශරීරයේ තියෙන හැම සෛලයක්ම මරණයටපත් වෙනවා. එතකොට අපිට නැවත නැවත ආහාර ගන්න වෙලා තියෙන්නේ ඇයි? ඒ ආහාර වලින් නැවත නැවත මේ ශරීරයේ සෛල හැදෙනවා. ඒවා මෙරි 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 කබ කඳුළු සෙමසොටු විදිහට දාඩිය විදිහට මෝත්‍රා විදිහට මේ ශරීරෙන් එළියට යනවා. කෙස් ලොම් නිය විදිහට මේවා මෙරි 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 පොළොවට පස් වෙනවා. එහෙමනම් මේ එළියට එළියෙන් කෑම ගන්නවා. පොඩි කාලයක් මේ ශරීරය මගේ ශරීරය කියලා මෙතන පවතිනවා. නැවත ස්වභාව ධර්මයට එකතු වෙනවා. ස්වභාව ධර්මයේ දේවල් අර වාතය වගේම ඝන ද්‍රව්‍යත් එළියේ තියෙනවා, ඇතුළට එනවා. ඇතුළට ඇවිල්ලා සුළු කාලයක් මෙතන මම මගේ කියලා මෙතන පවතිනවා. නැවත මේක ස්වභාව ධර්මයට එකතු වෙනවා. එතකොට අපිට තේරෙනවා මේක ඝන කියන ඒවා චක්‍රක ගමන් කරන දෙයක්. එහෙමනම් මේක මේ ස්වභාව ධර්මයේ චක්‍රක ගමන් කරන දෙයක් මේ කය කියලා තේරෙනවා. එහෙනම් අපිට මොකද්ද තේරෙන්න ඕනේ? ආහාර වලින් හැදි 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 යන ඒ මොහොතේ ගෙවි 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 යන මේ ශරීරයේ අපි සෛල කියන ස්වභාවයෙන් ගත්තොත් හැම මොහොතකම සෛල මැරෙනවා, නැවත හැදෙනවා, සෛල මැරෙනවා, නැවත හැදෙනවා. ඒතකොට ධාතු ස්වභාවයට යනකොට මේට වඩා අපි ගැඹුරින් කතා කරනවා මේ සමුදේ වය කියන එක. එහෙනම් මේ ආහාර සමුදයෙන් හැදි හැදි ආහාර කියන හේතුවෙන් හැදි හැදි යන ගෙවි 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 ස්වභාව ධර්මයට එකතු වෙන එකක් තමයි මේ කය කියලා අපිට තේරෙනවා. එහෙමනම් මේ ඝන ද්‍රව වායු කියන ආකාර තුනම මෙන්න මේ විදිහට ගෙවි ගෙවි යන එක. එතකොට අපි මෙහෙම හිතන්න බලන්න, වතුර ටැංකියක් තියෙන අවුරුදු 50ක් පරණ. ඒ ටැංකියේ අඟලේ බටේකින් වතුර එනවා, අඟලේ බටේකින් වතුර එළියට යනවා. එතකොට මේකේ වතුර මට්ටමට මොකද වෙන්නේ? එකම මට්ටමේ වතුර තියෙනවා. හැබැයි මේ අවුරුදු 50ක් පරණ වතුරක් මේකේ නෑ වගේ. මේ කය කියන එකට උදේ දවල් රෑ කෑම සපේනවා. සපේනකොට ඒක යම් කිසි කොටසක් මේකේ රැඳිලා තියෙනවා, තව කොටසක් අසුචි විදියට එළියට යනවා. මේ රැඳිච්ච කොටසේ මොකද වෙන්නේ? ඒවා වෙනස් ආකාරවලට පත් වෙලා කෙස් ලොම් නියද සම වස්න හරයට ඇට මිදුළු ආදී අනිකුත් අවයවයිදී ඒ දේවල් වලට පත් වෙනවා. ඒවා මොකද වෙන්නේ? නැවත නැවත ගිවි 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 මේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඒවා වැය වෙලා පොළොවට පස් වෙවි යනවා. එහෙනම් හරියට අර වතුර ටැංකියගේ ආහාර වලින් එහා පැත්තෙන් එනවා යම් කිසි කාලයක් කොටසක් රැඳිලා තියෙනවා. ඒ කොටස නැවත ස්වභාව ධර්මයට එකතු වෙනවා. එතකොට මේ විදිහට දකින්න අපිට දකින්න මේ අනාත්ම ස්වභාවයේ අනිත්‍ය ස්වභාවයේ ආහාර වලින් හැදි හැදි යන ගෙවි ගෙවි යන සමුදේවය. එතකොට අපි හිතාන ඉන්නේ මේ කය මැරෙන්නේ අවුරුදු 50ක් 80ක් 60ක් කීයක් හෝ වයසක් ඉඳලා ඒ අවසානයේ තමයි මේ කය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ කියලා. හැබැයි අපි මේ ජීවත් වෙලා ඉන්න තාක් කල් මේ කය පස්කර කරමයි ඉන්නේ. අලුතෙන් හදා හද කෑම වලින් හදා යන කය. ඒ මොහොතේ ගෙව යන කයක් කියලා තමන්ට තේරෙනවා. මේක විමසලා බලන්න. මෙහින්නාස් කිව්වට මේක කතාවක් වගේ අහගෙන ඉන්න එපා. එතකොට ඒක අනුපස්සනාවක් වෙන්නේ නැහෙනි. එතකොට මේක අපි මොකද කරන්න ඕන? මේක නිතර නිතර මෙනෙහි කරමින් මේක ප්‍රායෝගික කරගන්න. මේක ප්‍රායෝගික කරගත්තොත් තමයි ඒක තමන්ගේ කරුණක් බවට පත් වෙන්නේ. එතකොට මේ කය කියන එක නිත්‍ය එකක්ද කියලා හිතලා බලන්න. මේ කය නිත්‍ය වූ දෙයක් නෙවෙයි. ඒ කෑම වලින් මේ වෙලාවට හැදෙනවා මේ කය මැරිලා ගිහිල්ලා පොළොවට පස් වෙලා යනවා. මේ ජීවත් වෙලා ඉඳින්න. එතකොට අපි හිතනවා අපි පෙන්වන ෆොටෝ එකක් මෙන්න මම මාස 3 දී මම මෙන්න මම අවුරුදු 5 දී මෙන්න මං තරුණ කාලේ කියලා ෆොටෝ පෙන්වනවා. එතකොට මව්කුසෙන් එළියට එනකොට ඒ ආපු කය මාසයක් යනකොට තියනවාද? ඒ සෛල මැරිලා මැරිලා ගිහිල්ලා ඒ අම්මගේ කිරවලින් තවත් කයක් හැදිලා. එතකොට අම්මා මේ මව්කුසෙන් එළියට ආපු කයට තමයි නම දාන්නේ. මොකක් හරි මාලා කියමුකෝ කාට හරි මාලා කියලා නම දාලා ගෙදර අරගෙන එනවා. අවුරුද්දක් යනකොට ඒ මාලා ඉන්නවද? එයා නිරුද්ධ වෙලා එයා පස් වෙලා ගිහිල්ලා ඒ පස් වලින් ගස් හැදිලා ගස්වල ගෙඩිත් හැදිලා. එතකොට ආයෙත් කෑම වලින් හැදිච්ච මාල කෙනෙක් ඉන්නවා. ඊළඟට තව අවුරුදු 10ක් යනකොට 15ක් යනකොට 20ක් යනකොට අර කයවල ගෙවිල ගෙවිල පොළොවට පස්සල ගිහිල්ලා නැවත නැවත ආහාර වලින් ඒ ආකාරයේම රූප ධාතු ස්වභාවය කතා කරනකොට මේ ඉන්නා විස්තර කරන්න මේ රූපවල තියෙන යම් ස්වභාවයක් ඒ වගේ මේවා හදන ස්වභාවයක්. ඒක නිසා අර එක විදිහට පේනවා. එතකොට ඔන්න ඔය විදිහට ඒ වගේ හදමින් හදමින් යන ගෙව ගෙව යන කයක් මිසක් අවුරුදු 80ක් 90ක් කියලා මරණයට පත් වෙනකොට අර ඉපදිච්ච මාලා නෙවෙයි වෙනත්ම ආහාර වලින් හැදිලා එතන එතන මැරිලා යන කෙනෙක්. අන්න එතකොට මේ මාලා කියන්නේ තමන්ම තමන්. මාලාට විතරක් වෙන එකක් නෙවෙයි. තමන්ගේ කයත් මේ විදිහයි එතන එතන ඉපදි ඉපදි නිරුද්ධ වෙන කයක් කියලා තමන් දකින්න ඕනේ. එතකොට තමන්ට තේරෙනවා මේ කය කියන එක අනිත්‍යයි කියලා. එතකොට එහෙමනම් මේ ඉන්නාසි චුට්ටක් විස්තර කරේ මේ අනිච්චානුපස්සනාව කොහොමද මේක වඩන්නේ කියලා. මේ ආස්වාස ප්‍රාස්වාසේ ඌලඟ කියන එක අනිත්‍ය වේගෙන යනවා එතන එතන නිරුද්ධ වේ යනවා වගේම මෙන්න මේ කය ද්‍රව වායු කියන නැත්තම් මේ මුළු කයමත් ඒ ඒ වෙලාවේ අනිත්‍ය වේගෙන යන එකක්. සමුදය වය ධම්මානුපස්සීවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන කොටස විස්තර කරේ. සමුදය කියන එක සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියනකොට අපි කියන්නේ සමුදය අර පීඩාතීතක් වගේ පටන් ගත්තේ කොහොමද කියන එක. ඊළඟට වය කියලා එතනදි විස්තර කරන්නේ මරණයට පත් වුණාට පස්සේ මේක පස් වෙලා මොකුත් ඉතුරුක් නැතුව නැත්තට නැතිල යන එක. ඒතර සමුදය වය කියනකොට අපි මේ කියන්නේ මෙතන මෙතන ඉපදෙන නිරුද්ධ වෙන නිතර නිතරම මෙරි මෙරි ඉපදෙමින් යන හැදි හැදි නිරුද්ධ වෙන කය ගැනයි අපි මේ කතා කරන්නේ. එහෙමනම් මේ කරුණු මෙනෙහි කරගෙන මේක පාවිච්චි කරන්න පාවිච්චි කරලා මේ ධර්ම අවබෝධ කරගන්න කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා මතක් කර සිටිනවා. ඒතර බොහෝ දෙනෙක් හිතනින් අපි භාවනාව කියනකොට බොහෝ දෙනෙක් කියන මට භාවනා කරන්න බැරි වුණා මට වෙලාවක් නැහැ කියලා කියන්නේ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ එක තැන ඉඳගෙන ඇස් දෙක වහගෙන උඩොක්ක දෙක තියාගෙන හෙලෙවෙන්නේ නැතුව කරන එක තමයි භාවනාව කියලා. එතකොට ඒක සමත පැත්තට හරි. හැබැයි භාවනාව කියන එක කරන්න වෙලාවක්වත් තැනක්වත් මොකක්වත් ඕනේ නැහැ. ඒ ඒ මොහොතේ භාවනා කරන්න පුළුවන්. ඒතකොට මේ භාවනාව අපිට වැඩ කරන ගමන් කරන්න බැරි එකක් නෙමෙයි. මේ භාවනාව කියලා කියන්නේ ප්‍රායෝගික ජීවිතයකට දාගන්න දෙයක්. ඒතකොට නිවන් දකින්න කරන භාවනාව අනිවාර්යයෙන්ම ප්‍රායෝගික ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච භාවනාවක් වෙන්න ඕනේ. ඒතකොට අපි එක තැනක ඉඳලා යම්කිසි කමඨහනක් වඩනවා වෙන්න පුළුවන්. යම්කිසි ඉඳගෙන සමාධියක් තුලින් යම් දෙයක් දකිනවා වෙන්න පුළුවන්. හැබැයි අපි කිව්වා මේ ප්‍රඥාව කියන එක ආකාර තුනක් තියෙනවා. ශ්‍රුතමේ, චින්තාමේ, භාවනාමේ කියලා. ඒතකොට ශ්‍රුතමේ ඥාණය යම් ආකාරයකට ලබා ගන්න ඕනේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන. එතන මේ කියන්නේ උවමනාවෙන් ඇති කර ගන්න ඕනේ. එතන හිත දුවද්දී එහෙම කරන්න බෑ. චින්තාමේ කියන එක සමහරට සමාධියක් තුලින් සමාධි සිතක් ඇති කරගෙන ඒක සමාධියක් තුල ඉඳගෙන නැත්නම් උපේක්ෂා ස්වභාවය සිතක් ඇති කරගෙන හෝ චින්තාමේ ඥාණයත් ලබා ගන්න එක හොඳයි. ඒකට පොඩ්ඩක් නිස්කලංක වුණාට කමක් නැහැ. හැබැයි භාවනාමය කියන ඥාණය තමයි අපිට ලබා ගන්න ඕනේ. භාවනාමය ඥාණයෙන් තමයි ප්‍රඥාව සම්පූර්ණ වෙන්නේ. භාවනාමය ඥාණය කියලා කියන්නේ අසහගෙන කරන කොටසක් නෙවෙයි සම්පූර්ණයෙන් ප්‍රායෝගික ජීවිතයට තමන් ඉගෙන ගත්ත දේවල් දාලා එතනින් අවබෝධ ලබා ගන්න එක නැත්තම් එයා ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්නකොට තමයි එයා භාවනාමය ඥාණය සම්පූර්ණ වුණා කියන්නේ. අන්න ඔය ශ්‍රුතමේ චින්තාමේ භාවනාමය කියන අවස්ථාවට ආපුවාම තමයි අන්නේ යාට ප්‍රඥා ඉන්ද්‍රියක් ඇති වෙනවා කියලා කියන්නේ. ඒකට හැබැයි ඒකට අර මුල කොටස් දෙක නැතුව බෑ. ඒ කොටස් දෙක විතරක් අරගෙන නිවන් දකින්නත් බෑ. ඒතර ප්‍රඥා ඉන්ද්‍රිය ඇති වෙනවා නම් එයා ඒ ප්‍රායෝගික ලෝකේ ලෝකෙට ඒ ලබාගත දැනුම දානකොට අන්නේ දානවා කියන අවස්ථාව තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියන අවස්ථාව. එතකොට තමයි අන්නයාගේ කෙලෙස් දුරු වීම පටන් ගන්නෙ. අර සුතමේ තැනදිත් නෙවෙයි, චින්තාමේ තැනදිත් නෙවෙයි, භාවනාව ඒක භාවිතා කිරීමේදී තමයි කෙලෙස් දුරු වීම කියන එක සිදු වෙන්නේ. එතකොට නිවන් දකින්න නම් මේ සාමාන්‍ය ජීවිතේට මේ ධර්ම යොදා ගන්න ඕනේ. එතකොට සමහරට මේ බොහොම සරලයි කියලා හිතනවා වෙන්න පුළුවන්. හැබැයි මේවා කරනකොට තමන්ගේ හිතේ ඔය අනුපස්සනා කියනවා වැඩිගෙන වැඩිගෙන යනවා. එහෙමනම් මං හිතන්නේ අපේ කාලය අවසාගෙන මේගෙන එනවා. එහෙනම් මේ කියපු ධර්ම කරුණු මෙනෙහි කරගන්න, ආනාපාන සතිය කරමින් තමන්ගේ සිතේ සමාධියක් ඇති කරගන්න, ආනාපාන සතිය කරන අතර විදර්ශනාවට හරවමින් මෙන්න මේ මෙහින්නාසි කිව් කරුණු එනේ කරන්න, ඒ වගේම තමන්ගේ ප්‍රඥාව යොමු කරලා මීටත් වඩා ගැඹුරින් ආස්වාස ප්‍රාස්වාසය කියන එකත් එක්ක මේ කයේ ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා හිමනම් දේශනාව අවසන් කරන. එහෙමනම් අපි කාලය දෙන සුපුරුදු පරිදි ප්‍රශ්න අහන්න. එතකොට මං හිතනවා දැන් අපි ආනාපානසති ගොඩක් දේවල් කරලා තියෙන නිසා ඒ ආනාපානසති ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම වෙන විදර්ශනා පැත්තේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහරට අත්දැකීම් තියෙන්න පුළුවන් මොන හරි එක කරා නම්. එහෙමනම් මං හිතන්නේ මේක මයික් මියුට් කරලා තියෙනවා. ඒගොල්ලන්ට අවස්ථාව දීලා අන්මියුට් කරලා අවස්ථාව දීලා ප්‍රශ්න අහන්න අවස්ථාව ලැබලා දෙනවා නම් හොඳයි කියලා මෙන්න හිතනවා.
හොඳයි, දැන් හැමෝටම අවස්ථාව තියෙනවා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන කලර් පින්වතේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නය අහලා නැවතත් මයික් එක මියුට් කරන්න. තිරුවන් සරණයි.
භාවනා කරපු ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් එහෙම හරි, එහෙම නැතු මේ කිව්ව ධර්ම කරුණු වල මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් එහෙම හරි අහන්න පුළුවන් ඕනි කෙනෙකුට.
තෙරුවන් සරණයි මෑණියෝ.
තෙරුවන් සරණයි.
දැන් අපි යමක් කරනකොට ඒක ප්‍රතිඵල දකින්න අපේ යමක් කරනකොට. එතකොට අපි භාවනා මේ ඉතාම හොඳට බොහොම තේරුම් ගන්න විදිහ කියලා දුන්නා. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවද නැත්නම් මගේ මේ කරන භාවනාවට ප්‍රතිඵල ලැබෙනවද කියලා නිතර නිතර හොයන්න සුදුසු කියලා ඇති දෙහිම දෙයක් කියලා කරලා තියෙනවද? නිතර ප්‍රතිඵල එනවා වැඩිමත් වෙනවද කියන එක.
ඔව්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම් කැඩපතින් බලන්න කියලා. දහම් කැඩපතින් බලනවා කියන්නේ මොකද්ද? තමන්ගේ කෙලෙස් දිහා තමයි බලන්න තියෙන්නේ. ධර්මයත් එක්ක අපි බලනවා දැන් සමහර ටික මොකක් හරි භාවනා. ඇත්තටම එහෙම තමයි, අපි හරි මාර්ගය යනවාද කියලා දැනගන්න පුළුවන් ඉන්නේ අපි නැවත නැවත පරීක්ෂා කරලා බලලා. ඒ කියන්නේ අපි යම් කමටහනක් වඩනකොට ඒ කමටහනත් එක්ක ඒ මෙනෙහි කරන එකත් එක්ක තමන්ගේ සැබෑ ජීවිතේ වෙනසක් දැනෙනවා. ඒ කියන්නේ යම් කෙනෙක් සමහරටක නිතරම මොන හරි දේවල්ට ආස හිතන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට කියන්නේ අපි රාග දේශ මෝහ කියන දේවල් වලින් පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්නේ. එතකොට අපිට කම්තහන වඩනකොට අපිට යම් ප්‍රමාණයක ඒ වගේ ඇති වෙන පීඩණේ අඩු වෙනවා. කියන්නේ තමන්ගේ නිවීමක් තමන්ට තේරෙනවා. කියන්නේ මාර්ගේ වඩන්න පටන් ගත්ත මොහොතේ සිට එයාට ඒ වගේ ප්‍රතිලාභ හම්බ වෙනවා. ඒ කියන්නේ නිවන කියන එක අවසාන ප්‍රතිලාභේනේ. නිවන කියන එක ළඟට යන්න කලින් මාර්ගඵලයකට යන්න කලින් පවා හරි මාර්ගයක් වඩනවා නම් මේ මාර්ගය නිවැරදි නම් එයාට යම් නිවීමක් දැනෙනවා. බොහෝ දෙනෙක් සමහර භාවනා වඩනවා තිබුණට වඩා පීඩනය තියෙන ඒගොල්ලන්ගේ හිතේ. අපිට ලම්පි ළඟට ආපු අයත් අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ හිතියට වඩා නිකන් මොකක් හදෝ කමටහන වඩා පුදුම මහන්සියක් වෙවි වඩනවා. සමහර ටික ඒගොල්ලොට තරහත් යනවා. මොකද මේක හරියට කරගන්න බෑ, අනිත් අය මට බාධා කරනවා. සමහර භාවනා කරනට තරහ එනවා වැඩි එනවා. මොකද බොහෝ දිනකොට ඒ සමාධිය කියන එක අල්ලගෙන ඉන්නේ. එතකොට ඒ සමාධිය නැති වෙනකොට ඒගොල්ලන්ට ගැටීමක් ඇති වෙනවා. මේ බාධක නිසා මට සමාධිය ඇති කරගන්න බෑ කියලා. මොකද එතකොට එයාට තේරෙන්නේ නැහැ සමාහට මේ සමාධිය උපාදානය කරගෙන කියලා එයා. අපි අර ආනන්ජීව සංකාරකේ අන්න ඒ වගේ වෙලා තියෙනවා. එතකොට සාමාන්‍ය විදිහට තමන් කමටහනක් වඩනකොට තමන්ට තියෙන්න ඕනේ ඒ පරිසරයේ දේවල් වලට ඔරොත්තු දීමේ හැකියාව. දැන් අපි හිතුවත් එහෙම කායानुපස්සනාවෙන් වඩපු කෙනෙක් මේ කවුරු හරි මැරෙනකොට මහා මේ දරා ගන්න බැරි විදිය දුකක් එහෙම ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා ස්වභාවයෙන්ම දන්නා මේක මැරෙනවා කියලා වගේ වගේ අර ඔරොත්තු දීමේ හැකියාව. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේහි අසම්පකම්පියු. ඒක නුත ජනවාසී දේශනා කරන රතන සූත්‍රයේ දේශනා කරන්නේ එයා සිව්දෙසින් හා වුණා මහා සුලඟට නැසෙල්ලන පර්වත රාජයෙකුසේ කියලා කියන්නේ. එයාට අන්තිමට සැලෙන්නේ නැති ස්වභාවයක් ඇති වෙනවා. කියන්නේ ලාභෙදිත් පාඩුවේදිත් දෙකම සැලෙන්නේ නැහැ. එතකොට ඔය සැලෙනකොට ඇති වෙන දුක එයාට නැති වෙනවා. අන්න ඒ වගේ තමන්ට විපාක කියන්නේ හොඳ දේ තමන්ට ඒ වෙලාවේ දෙනවා. එතකොට තමන් භාවනාවක් කරනකොට නිතර නිතර විමසල් බලන්න. ඒකේ වැරදක් නැහැ. ඒ කියන්නේ භාවනාව තුලදී නෙමෙයි. කියන්නේ සමහරටක සමාධියක් වගේ ඇති කරගන්නට ඒ වෙලාවේදී මං කොච්චර දියුණු වෙලාද කියලා බලනවටත් වඩා සාමාන්‍ය ඔය මේ සාමාන්‍ය ජීවිතයේදී බලන්න මම භාවනා කරනකොට මම දැන් හිටියට වඩා මට නිවීමක් දැනෙනවද මේ භාවනාවේදී මට යහපත් ප්‍රතිඵලයක් ලැබෙනවද කියලා එහෙම තමයි බලන්න ඉන්නේ. ඒක කරන එක හොඳයි. ඒක කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඒතර තමයි අපිට හරි මාර්ගෙද මඟ නොමඟ යනවද කියන එක මුලින් පහුවනම් තේරෙනවා. හරියට පැහැදිලි කරන්න පුළුවන් ඉන්නේ ඒකෙම තමයි. හොඳයි. තව ප්‍රශ්න තියෙනවද මොනාරි? කාටවත් ප්‍රශ්න නැත්නම් අපි නතර කරනවාද?
ප්‍රශ්න නැංගම මෙච්චර හොඳ දේශනයක් අහලා ඉතින් ප්‍රශ්න මේ ඔබ වහන්සේ මේ කාලය කොහොමද පාවිච්චි කරන්න කියලා අපි හිතෙනවා.
එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔව්.
භාවනාවට මේ දේශනාවට අමතර පොඩි දෙයක් ඇහුවොත් එහෙම.
ඒක ප්‍රශ්නයක් නැහැ. ඔව්.
ඒක දෙයක් වෙන්නේ නැද්ද?
ඔව් නෑ කමක්
නෑ. මම අහලා තියෙනවා ඔබ වහන්සේ මේ විශ්වවිද්‍යාලගල ඉංජිනේරු වරෙක් කියලා හිටන් ඉංජිනේරු වරියක් වෙලා හිටියයි කියලා මේ ගමන යන්න මොන වගේ අවස්ථාවකදී මෙහෙම මේ සසර බය තේරලා හිටන් මෙච්චර ලොකු වෙනසක් වෙන්න තීරණය කරේ මොන වගේ දෙයක් අහලා නෑ මේ සසර පුරුද්දක්ද නැත්නම් මේ
සසර පුරුද්දක් තමයි ප්‍රධාන වශයෙන්ම විමර්ශනය කරන පුරුද්ද තිබුණා හැමතේම විමර්ශනය කරන ගතියක් තිබ්බා ඒ අර ඉගෙනගත් විද්‍යාවෙන් තවත් ඒක තහවුරුත් වෙන ගතියක් තිබ්බා හැබැයි එකක්වත් නෙවෙයි මගේ ගුරුවරයාම තමයි මේ මාර්ගයට යොමු කරන් ප්‍රදානම කෙනා මගේ ගුරුවරයා නිසාමයි මේ ධර්මයට ආවේ ගුරුවරයාම තමයි මගේ S2 පෑදුවේ උන්වහන්සේට තමයි සම්පූර්ණ කුසලයේ අයිති වෙන්නේ වෙන විශේෂ හේතුවක් නැහැ. වෙන කිසිම හේතුවක් නැහැ. සාමාන්‍ය හැමෝටම තියෙන ඔය සංසාරේ තියෙන දුක හැර වෙන 아무ත දෙයක් නෙවෙයි. හැමෝටම තියෙන දුක හැර මේ විශේෂ මොකක්වත් නැති මිනිස්සු හිතන විදිහ මොනවා ප්‍රශ්න එහෙම ගොඩක් අය එහෙම එනවා. නමුත් එහෙම දෙයක් නම් තිබුණේ නැහැ. ධර්මයේ හොයපු ස්වභාවයක් තිබ්බ. හැබැයි ධර්මයේ කියලා පොත්පත් කියවලා ගොඩාක් පොත් කියව මං හිතන්නේ ওই තරම් පොත් කියවද කියලා දැන්නේ. නමුත් ඒ වගේ ධර්මයේ හම්බුන්නේ නැහැ කියලා විතරයි කියන්න තියෙන්නේ. ඒකේ හම්බුනේ දැනුමක් ඒ දැනුම මට එච්චර ලොකු ප්‍රයෝජනයක් උනේත් නෑ. නමුත් මගේ ගුරුවරයා මාර්ගේ ප්‍රායෝගික මාර්ගය කියලා දුන්නා. ප්‍රායෝගික මාර්ගයෙන් ලැබිච්ච දේ තමයි මම කියලා
දෙන්නේ. බොහොම පැහැදිලි. සේදු සේදු.
මොකුත් ප්‍රශ්න නැත්නම් අපි මොකද කරන්නේ නතර කරනවාද? ඈ තියනවා නම් අහන්න කමක් නැහැ. මට වෙලාව ප්‍රශ්නයක් නැහැ.
ඔබ වහන්සේ මේ ප්‍රශ්න නැත්තම් අපි ඔක්කොම වහන්සේත් එක්කම අපි මොන හරි පොඩි භාවනාවක් කරවනවද මෙතන අපි
එහෙමනම් අපි මේ ඊළඟ දවසේ අපි භාවනාවක් කරමු නේද? දැන් අපිට මොකද දැන් භාවනාවක් කරවන්න පුළුවන්. මං හිතන්නේ එහෙම භාවනාවක් කරන්න අපිට පැය භාගයක්වත් ඕනේ නේ.
ඕනනම් අපිට ඉන්න පුළුවන් වහන්සේට. අනිත් අයත් කැමති නම්.
ඒක සංවිධායක මහත්මියත් එක්ක කතා කරගෙන අපි ඊළඟ දවසේ වැඩිපුර මේ දේශනාවයි ප්‍රශ්න අහලා භාවනාවක් කරන්න දාගමු අපි.
මම හිතන්නේ
හොඳයි නේ.
එහෙම හොඳයි කියලා මෙහෙන් වාස අපි ලබන සුමානේ ප්‍රශ්න අහලා ඊට පස්සේ එතනින් පස්සේ භාවනාව පටන් ගමු. නැත්තම් භාවනාව කරලා ප්‍රශ්න අහන්න හරි පුළුවන් එහෙම කරනවා.
ඔව් එහෙම කරන්නත් පුළුවන්. දැන් එහෙම යෝජනාවක් මට කරනවා නම් මම එහෙමනම් පටන් ගන්නකොට භාවනාවක් කරලා ඊට පස්සේ දේශනාව කරන්නත් පුළුවන්. බොහොම චූටි විනාඩි 5ක විතර. මොකද දැන් මං හිතන්නේ දැන් බොහෝ දෙනෙක් ලොකු වෙලාවක් ඉන්න බලාගෙන ආවේ නෑ වෙන්න පුළුවන්. ඊළඟට මම දන්නේ නෑ මේක සංවිධානය කරන පිරිස ගොඩක් පැති බලන්න ඕනේනේ. ඒක නිසා අපි එහෙම වුණත් ඊළඟ සතියේ මේක මං හිතන්නේ අදහස් දක්වනවා නම් හොඳයි. කොහොමද කරන්න ඕනේ කියලා භාවනාවක් කරලා ඊට පස්සේ අපිට දේශනාව පවත්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් දේශනාව පොඩ්ඩක් කරලා භාවනාව කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දේශනාව මේ විදිහටම ගිහිල්ලා වැඩිපුර වෙලාවක් මට ප්‍රශ්නයක් නෑ. බෑ දෙකක් වුණත් මට ගැටලුවක් නෑ. මට ඒක වෙලාව ලෑස්ති කරගන්න පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. ලබන සතියේට ඒක මං හිතන්නේ අදහස් දක්වන්න ඔය ධම්ම කියලා ගෲප් එකක් තියෙන ඒකට හරි තමන්ගේ අදහස් දාලා කොයි විදිහටද ඕනේ කියලා මේ ඒක සාකච්ඡා කරලා මට දැනුම් දෙනා නම් මම ඒ විදිහට ලෑස්ති කරගන්නවා.
මම හිතන්නේ මේ හොඳ මේ වාස අපි කට්ටියටම දැනුම් දෙන්න පුළුවන්
අද දැනුම් දෙන්න වෙනවා ඒක.
ලබන සුමානේ අපේ දේශනාව මුලින්ම දේශනාව මම හිතන්නේ මම යෝජනා කරන පළවෙනිම දේශනාව කරලා ඊට පස්සේ භාවනාව කරලා ඊට පස්සේ අපි ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ ආකාරයට යමු කරමු කියන එක.
ඒක හොඳයි. ඒක හොඳයි. ඔව්. අපි පැය භාගයක් විතර වගේ වෙලාවක් අරගෙන.
එහෙනම් අපි පැය භාගයක් අපි භාවනා පැය භාගය දේශනාව, පැය භාගයක් භාවනාව ඊට පස්සේ විනාඩි 5ක් 10ක් හරි අපි දෙමු
ප්‍රශ්න අහන්න.
ප්‍රශ්න අහන්න.
හොඳයි. එහෙම කරමු. එහෙනම් ලබන සතියේ දෙනවා. මහත්මයා එකට එකඟද?
බොහොමත් එහෙම හොඳයි.
හොඳයි. හොඳයි එහෙනම් ඊළඟ සතිය අපි ඒ විදිහට කරමු. හොඳයි එහෙනම් මං හිතන්නේ දැන්
අතර කරනවා. ඔව් ඔව්. අවසරයි මෙහෙණින් වහන්ස මට කට්ටියෙන් අහ ගන්න ඕන. මේ මෙහෙණින් වහන්සේක රෙකෝඩින් එක ලැබෙනවද කියලා. මොකද මං ගිය පාර රෙකෝඩින් එක දැම්මා අපේ ධර්ම කියන ගෲප් එකේ.
ආ ඔව් ඔව්. එහෙමනම් බලන්න මේ රෙකෝඩින් එක ලැබෙන්නේ නැති කට්ටිය හරි ඒක මොකක් හරි එහෙම අපහසුයක් අහන්න අපහසුයක් හරි තියෙනවා නම් එහෙම මොකක් හරි පොඩ්ඩක් දැනුම් දෙන්න එහෙමනම්. මම මේ සැරේ රෙකෝඩින්
එකක් දාන්න. ඔව්. තවත් එක්ක මෑනියන් නම් මේ ධර්ම ගෲප් එකට මේ කමෙන්ට්ස් දාන්න බෑ. ධර්ම රසික පුතාට කියනවා මගේ නම්බරේ chat එකට දාන්න කියලා. කමෙන්ට්ස් දිනවනවා.